සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදං කෝ ඵල භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨං විඛෝ මංගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි
ශ්‍රද්ධාවන්ත පින්වතුනි කුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෙයින් අවුරුදු 2586කට පෙර අසලකුර පසලස්ව පොහෝ දවසේදී දසදාසස්සක්වලක එක හඬින් ඇසෙනසේ පවත්වා වදාළ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨේ කොයි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන් දෙමුනි. අසලකුර පසලස්ව පොහෝ දවසේ බෞද්ධයන්ට වෙසක් පොය මෙන්ම සාදානීය උපෝසත දවසක් සාරා සංකේය කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාර පුරා ලෝතර බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව කම්පාවෙද්දී පස්චිම බාහ්‍යෙහි ප්‍රතිසන්දිග්‍රහණය කොට වදාළේ අසල කුර පසලොස්ව පොහෝ දවසකයි. මේ තාබ්දු 2621කට ඉස්සෙල්ලා සිද්ධියක්. එවාගෙම
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදං කෝ ඵල භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨං විඛෝ මංගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි
කුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෙයින් අවුරුදු 2586කට පෙර අසලකුර පසලොස්ව පොහෝ දවසේදී
දසදාසස්සක් වල කෙකහඳින් නැසෙනසේ පවස්වා වදාළ ධම්මචක්කප් පවස්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨේ කොයි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන් ලැබුණේ. ඇතල පුර පසලස්වා පොහෝ දවසේ බෞද්ධයන්ට වෙසක් පෝයේ මෙන්ම සාරාණීය උපෝසත දවසක්. සාරා සංකේයේ කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව සම්පාදෙද්දී පස්චිම බාහ්‍යෙහි ප්‍රතිසන්දිග්‍රහණය කොට වදාළේ ඇසල කුර පසලස්වක් බොහෝ දවසකයි. මේ තාබ්ද 2621 කට ඉස්සෙල්ලා සිද්ධියක්. එවාගෙම පස්චිම බාහ්‍යෙහි උත්පත්ති මංගල්‍යයෙන් පසුව අවුරුදු 29ක් ඊ ජීවිතයේ ගෙවා අභිනිෂ්ක්‍රමණය කොට අති උත්තර ශ්‍රේෂ්ඨ ප්‍රෞර්ජා භූමියට පැමිණ වදාළේ ඇසල පුර පසලස්වක් බොහෝ දවසකයි. සේම ලෝතුරා බුදු බාට පත් වී යමාසයකින් පසුව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ සියලු සර්වඥන් වහන්සේලා පවත්වන අනුත්තර ධර්ම චක්‍රය වන ධම්මචක්ක පවත්වන සූත්‍රාන්ත දේශනේ පවත්වා වදාළේ ඇසල පුර පසලස්වක් බොහෝ දවසකයි. ශ්‍රී සද්ධර්මයේ ලොවට උදා වුණේ එදිනයි. ආදි මහා සංඝරත්නයේ 15 මේ ඇසල පොහොය දවසේදීමයි. රාහුල බද්ද කුමාරයන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ ඇසල පොහොය දවසේමයි. ශ්‍රී ලංකා දීපෙහි දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් 12 කෝටියක් රහත් ඵලයේ පිහිටුවමින් ආචාර්යමත් ප්‍රාත්‍යාරය සහිතව රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ලෝණයක් සරුවක් නදාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදා හිඳුන ලද්දේ අදවාගේ ඇසළ පොය දවසකයි. මේ විදිහේ ආචාර්යමත් සිදුවීම් තුලින් පූජනීයත්වයට පත් වූ ඇසළ පොය දවසේදී බෞද්ධයන් වශයෙන් නිතර ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනයට සරන් දෙන්න බොහෝ සෙයින් කැමති වෙනවා. දැන් මේ වේලාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ තාම සරල ධම්ම මඟක් ගැන හැඳින්වීමයි. ඉන්නතුන් අහලා තියනවා නේද මහා සාගරයේ යතුන් 84,000ක් ගැඹුරයි කියලා. දැන් අද කාලේ යතුන් 84,000ක් ගැඹුරු මනින්ද සමතයක් නැහැ. නමුත් මේක ඈත අතීතයේ තිබුණු සමතයක්. ඒ මහා සාගරයේ යතුන් 84,000ක් ගැඹුරයි කියුවාම පටන් ගැනීමේ සිටම ඒ යතුන් 84,000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවඥන් වහන්සේ පහාරාද සූත්‍රාන්ත දේශනාවේදී පැවැත්වුවේ. මහා සමුද්‍රය එකතැනින් ගැඹුරු නොවි අනුපිළිවෙලින් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එකතැනින්ම අරිහත්ත්වයටපත් නොවි තිසරණේ පටන් අනුපිළිවෙලින් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. ක්‍රියා පිළිවෙත් අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. අධික්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානීය තරම් ගැඹුරු කෙනක් නොව එදිනෙදා ජීවිතයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කළ යුතු ආකාරය ගැන කාම සරල හැඳින්වීමක් මේ ධර්ම දේශනාවෙන් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ තිසරණ සමාදානයේදීම බෞද්ධයා අවතීර්ණය වන්නේ, දැසගන්නේ, පියවර නඟන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දැක්කන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. මහණෙනි මේවනාහි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යයි. අයමේව අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ. මේ කියනු ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේයති දං ඒ කවරක්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි
යථාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිට්ඨියයි
යථාවක කුසල නිවරදි
කල්පනාව සම්මා සංකල්පනාවයි
යථාවක නියානික කුසල
යාපක් වචනේ සම්මා වාචාවයි
එවැගේම යථාවක නියානික කුසල
යහපත් ක්‍රියාව සම්මා කම්මන්තියයි
යථාවක නියානික කුසල
යහපත් ආජීවය ජීවත්වීම සම්මා ආජීවයයි
එවැගේම යථාවක නියානික කුසල
යහපත් උත්සාහය සම්මා වායාමයයි
යථාවක නියානික කුසල
උතුම් සිහිය සම්මා සතියයි
යථාවක නියානික කුසල
යහපත් එකඟත්වය සම්මා සමාධියයි
මේ යථාවක නියානික කුසල කියන වචන තුන
බොහෝ සෙයින් අර්ථකථාවල දක්වන වචන තුනක්
ඒක අපි තෝරා ගන්නට ඕනේ
සම්මා දිට්ඨිය
යථාවක කියන්නේ කුමක්ද
යථාවක කියන්නේ
නිවැරදි කියන තේරුමමයි
නියානික කියන්නේ
නිවන දක්වා යොමු කරන කියන තේරුමයි
කුසල කියන්නේ
අකුසල නැසන කියන තේරුමයි
යහපත් කියන්නේ සියල්ලට පොදු වචනයයි
එතකොට සම්මා දිට්ඨිය නම්
නිවැරදි වූ කුසල වූ
නිවනට සමුණවන්නා වූ
නිවන දක්වා සමුණවන්නා වූ
යහපත් දැක්ම
සම්මා දිට්ඨියයි
මේ විදිහට තේරුම් ගන්න පුළුවන්
යථාවක නියානික කුසල කියන වචනේ තුන තේරුම
යථාවක කියන්නේ නිවැරදි
අයථාවක කියන්නේ වැරදි
නියානික කියන්නේ
උත්තරයා
පියවරින් පියවර
දිව්‍ය මානුෂ රක්මාදී සැපයට පමණක් නොව
නිවන දක්වාම ගෙනියනු ලබන නිසා
නියානික කියේ
කුසල කියන්නේ
අයහපත්දේ නැසෙන
යහපත්දේ මතුකරන
උතුම් පිළිවෙතට කියන කුසලයේ කියේ
ඊළඟට
සම්මා කියන මේ වචනේ
තේරුමයි ඒ වචන තුනකින් දැක්කේ
සම්මා කියන්නේ යථාවක
සම්මා කියන්නේ නියානික
සම්මා කියන්නේ කුසල
ඒක අපි පැහැදිලි කරගන්න කියන
නිවැරදි දිට්ඨිය
නිවැරදි දැක්ම
නිවැරදි කල්පනාව
නිවැරදි වචන
නිවැරදි
නිර්මයේ
ක්‍රියාව
නිවැරදි ජීවිතය
නිවැරදි උත්සාහය
නිවැරදි සිහිය
නිවැරදි සමාධිය කියන
එතන මෙන්න මේ තේරුම් අනුව
ආර්ය අෂ්ටාංග මාර්ගය අපි
බොහොම සරලව වටහා ගන්නට ඕනේ.
ආර්ය කියන්නේ
බුදුරජාණන් වහන්සේට,
දෙවියන්ට,
මනුෂ්‍යයන්ට,
බඹුන්සයන්ට,
ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත
දෙවි මිනිසුන් සහිත
සමස්ත ලෝකයේම
ලෝතුරා
සම්මා සම්බුදුරජාණන්
වහන්සේ
ආර්ය කියන මේ උතුම් වචනයෙන්
ආමන්ත්‍රණය කරා.
ඒ ආර්ය වූ සර්වඥන් වහන්සේගේ
මාර්ගයේ දැරින්
ආර්ය මාර්ගය
අංගට
බැවින්
ආර්ය
අෂ්ටාංගික
මාර්ගය
මේක තේරුම.
එවැගේම
බුදුවරු,
පසේ බුදුරු,
රහතන්
වහන්සේලා,
සෝවාන් ආදී
ආර්යයන් වහන්සේලා
නිවැරදි
ආභෝධයක්
ලබාගත්
බැවින්
නිවැරදි
ජීවිතයක්
උදාපත් කරගත්
බැවින්
ආර්ය
කියන මේ වචنين
භාවිත කරගෙන
හඳුන්වනවා.
ඒ
බුදුපසේ
බුදුමහරහතන්
වහන්සේලාද,
සේසෝ
ආර්ය ශ්‍රාවකයන්
වහන්සේලාද
ආර්ය
භාවයට
පැමිණෙව
මාර්ගය
නිසා
මේකට
කියනවා
ආර්ය
අෂ්ටාංගික
මාර්ගය
කියලා.
අනිත් කාරණය
ලෝකේ
යන්තා
මාර්ග
ප්‍රතිපත්තිය
ඇතුළත්
ඒ සියල්ලට
වඩා ශ්‍රේෂ්ඨය
කියන අර්ථයෙන්
ආර්ය
අෂ්ටාංගික
මාර්ගය කියලා
හඳුන්වනවා.
ඉන්න
තුන් දන්නවානේ
ධම්මපදයේ
20
වෙනි
මාර්ග
වර්ගයේ මුල්ම
ධාතාවේ තියෙනවානේ.
බොහොම
ලස්සන
කියමනක්.
ඒ කියන්නේ
මක්කානක්
සංගිතෝ
සෙට්ටෝ
තත්තානං
චතුරෝ පදා
විරාගෝ
සෙට්ටෝ
ධම්මානං
විපදානං
චක්කුම
මාර්ගයන්
අතුරින්
ආර්ය
අෂ්ටාංගික
මාර්ගය
ශ්‍රේෂ්ඨයි.
සත්‍යයන්
අතරින්
කදා හතරක්
ඇති
ආරි සත්‍ය
හතර ශ්‍රේෂ්ඨයි.
ධර්මයන්
අතරින්
විරාග
නිරෝධ
සංඛාත
නිර්වාණ
ධර්මයේ ශ්‍රේෂ්ඨයි.
දෙපාර්තුන්
අතුරින්
පසස් ඇති
සරුවඥන්
වහන්සේ
ශ්‍රේෂ්ඨයි.
මෙන්න
මේ තේරුමින්
මේ ආර්ය
අෂ්ටාංගික
මාර්ගය
කියන්නේ
ලෝකයේ තියෙන සීලෝම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අපි සලකා බලන්නට ඕනේ. ඉස්තරණේ සමාදානේ පාඨං බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියලා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ මාර්ග චිත්තතරයි ඵල චිත්තතරයි. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල චිත්තයක් පාසා. ඒ කියන්නේ තිසරණ සමාදානයේ පටන් සෑම කුසල චිත්තකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. අදින් තවත් දසීතුත වැඩගත් යෙදීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට දෙන් කරනවා. ඒකනේ සීල සමාධි ප්‍රඥා බෙදීම ගැනයි. තවත් තියෙනවා බෙදීම් තුනක් වේවි. ඒකත් කල්ැතුම වටහාගෙන සිටීම එයා මේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය. මේ ලැබෙන්නේ ආස්ථා තුනට ඒ සිත් අනුවයි. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංගික ආරි මාර්ගයක් කියනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග 8ක් ඇති අෂ්ටාංගික මාර්ගයක් කියනවා. සර්ව සංඝායක මාර්ගය කියන්නේ සෑම කුසල චිත්තයක් පාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ සෑම කුසලයක්ම කුසලයකට ඇති ඡයසික ධර්මයක් එක්කම මාර්ග කියන වචنين භාවිත කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් පංචින් සමාදන් වුණා නේද? මේ පංචින් සමාදන් වීමට ඵලමින් සාධුකාර දුන්නා. මේ සාධුකාරය තුළ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරය කියවනේ. নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. ඊළඟට පංච සීලය සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළයි. අපි සලකා බලමු. මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික සර්ව සංගායක කියන කොටස් තුනම. ඒ කියන්නේ සාධුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල් චිත්තද කියලා බලන්න. ඒ කුසල් චිත්ත වශයෙන් තුනුලුවන්ගේ තුන සිහියෙන් නගාගත්ත සෝමනස්ස සාගත සිතක්, ඥාන සම්ප්‍රයුක්ත සිතක් මෙතන තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් මෙතන තියෙනවා. ඒ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අභිධර්මයේ දන්න පින්නතුන් දෙලේසියෙන් මතක් කරගන්න පුළුවන්. දැන් මේ චිත්තචෛතසිකයන් සම්බන්ධ විස්තර කොහොම කියන්න අපි කාලේ ගන්නේ නැහැ. නමුත් මෙතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චෛතසික 13යි, ශෝභන සාධන 19යි, 22යි, ප්‍රඥාවයි 33යි, කුසාසිතයි 34යි. මේ 34 මතක තියාගන්න කැටි. මේ ධර්මතා 34 තියෙනවා මාර්ගාංග පහක්. එමනවාද? මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි. මේ ධර්මතා 34 තියෙනවානේ කුසල විතරකය. ඒක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34 තියෙනවානේ වීරිය. මේකට කියනවා සම්මා වායා. මේ ධර්මතා 34 තියෙනවා එළඹ සිටි සිහිය, සාදු තියෙන සිහිය. ඒක සම්මා සතියයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයේ පමුණුවන ඒකාග්‍රතා ඡයසිකි. ඒක සම්මා සමාධියයි. එමක් නිසාද? ඒ වෙලාවේ තියෙන සාධුකාර දීමේ කුසාසිතේ ඥානය වත් ප්‍රඥා ඡයසිකය අමෝ ඡයසිකය යථාභූතයි. නෛර්යානිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේ වත් ප්‍රඥාව නිවරදි. නිවරදි දිට්ඨිය, ඒ වගේම නෛර්යානික දිට්ඨිය, ඒ වගේම කුසල සම්මා දිට්ඨියක් ඇති නැතියි. ඒකට කියනවා සම්මා දිට්ඨි. එවගේම මෙතන තියෙන සාධුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා සංකල්පන තුනෙන් එකක්. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත යඩපඩන්නේ සාධුකාර දීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා, ආලෝක වෙනවා, නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යයක්. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණය අපි යමක් නොහිතුවා ඒ වෙලාවේ අපේ සිතේ අකුසලයෙන් අකුසල සිතිවිලි කෙරෙන් නික්මුණා. එනිසා එතන තියෙන කල්පනාව නිකම්ම සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධුකාර දෙනවා නේද කියලා සිතේ යවතු සංසිඳීමක් වෙනවා මෛත්‍රී බුද්ධියට. ඒකවත් අව්‍යාකාද සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසියෙල කෙනෙකුගේ හිතේ නැහැ තරහ ව්‍යාපාදයක් අනුන් නැසන වලසනේ අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගර සිතිවිලි නැහැ අවිහිංසා සාගර. එනිසා සම්මා සංකල්පනාව තුනකේ එවැනිම සාධුකාර දෙන්නේ එතන සිටේ වැඩ කරන උතුම් වීර්යයක්. සාධුකාර දෙන්නේ සද්ද නඟලා පිරිසිතේ වීර්යයක් තියෙනවා. ඒක සම්මා වායාම එතන කියනවා සාධුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යට වෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා. උපන් කුසල ගැදිනවා. මෙන්න සම්මා වායාම. එවැගේ මේ වෙලාවේ මේ සාධුකාර දෙන්න දුක් නගා ගන්නවනේ. මේ දුක් නගා ගන්න එළාවේ අපේ සිතේ පහළවන්නේ තුනුරුවන් කෙරේ ප්‍රසාදවත් සිත. තුනුරුවන් ඉක්ුණ සී වේලාවේ සාධුකාර දෙන්නේ. ඒ වෙලාවේ සම්මා සතිය අපට පිළිලා තියෙනවා. එවැගේම එකඟත්වය එතන පිළිදා තිබෙන. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාධුකාර තුලතියි. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේ සාධුකාර තුන්නේ. එවැගේම නමස්කාරය කියන වෙලාවේ චිත්ත වීතියක් චිත්ත වීතියක් ගානේ ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය උතන ලැබෙනවාමයි. ඊළඟට අපි තිසරණ සමාදාන වෙනවා නේද? මේ තිසරණ සමාදානයේදී සමාදාන වෙන්නේ වචනයක් පාසාම අපේ సంతාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පානාතිපාතා වේදමණී ශික්ෂාපදේ කියවෙනකොට හිතින් චේතනාව පිහිටවා ගන්නකොට මාර්ගාංග හයක් පහළ වෙනවා. ඒ මොනවාද මාර්ගාංග හය? අරවාදීන සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතකින් සමාදන් වුණේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා තියෙනවනේ 34ක්. එතන තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් වැළකීම උතුම් දෙයක්. ඒක බුදු පසේ බුදු මහරහතුන් වහන්සේට ඇති ගුණයක්. මමත් ඒක පිළිගනවා කියලා හිතනකොට සම්මා දිට්ඨිය. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ මේ කියන කුසල විතරදියා. ඒක නික්කම්ම සංකල්පනාවටත් වැදෙනවා. අව්‍යාපාද සංකල්පනාවටත් වැදෙනවා. අවිහිංසා සංකල්පනාවටත් වැදෙනවා. එනිසා සම්මා සංකල්පනාව එතන තියෙනවා. ඊළඟට තන තියෙනවා නේද? විරති සම්මා කම්මන්තයක්. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක් නේ ප්‍රාණඝාතය. අනුන්ට උපදෙස් කියලා කිව්වත්, අනුන්ට විධාන කරලා කිව්වත් ඒක කාය කර්මයකයි අයිති. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා. පහළ කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්තය. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා එකඟත්වය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බාටපත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6 අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අදින්නාදාන වේදමණී ශික්ෂාපදයන් සමාදි කියනකොට ඉතින්දී අරවාගෙන මාර්ගාංග 6ක් පහළ වුණා. කාමීස මිත්‍යාචාර වේදමණී ශික්ෂාපදයන් සමාදියාම ඉතින්දී මාර්ගාංග 6ක්ම පහළ වුණා. ඒ තුනේදීම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩි කර ලැබෙන්නේ. යන්න අනිත් පහත් එක්ක. ඊළඟට අපි බලමු මුසාවාදා වේදමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාක් දුචරිතයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේදමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේදමණී කියන වාක් දුචරිතයෙන් වැළකෙනකොටම විසුනා වාචා වේදමණී, පරුසා වාචා වේදමණී, සම්පක්ඛලාපා වේදමණී අතරම සමාදම් වුණා වේවා. ඒක නිසා එයින් සමාදේ සන්තානේ වාචී දුක්චරිත විරතිය නම් වූ විරති සම්මා වාචාව පහළ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග හයක් එතන පහළ වෙනවා. ඔය වගේම සුරාමේදී මධ්‍ය ප්‍රමාදට්ඨාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක හයි පිරෙනවා. දැන් මෙතනින් පහදා ගන්න පුළුවන් වුණා අර ඉසර මේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කරේ කොහෙද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. මේ වගේම අපි සංඝ රත්නයේ දුටු විට ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසක පීඨා වඳිනවා. මේ පසක පීඨා වඳින කොටත් මාර්ගාංග 6ක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඒ කියන්නේ එතන සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 6ම පහළ වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපේ යම් යම් කුසලයක් කරනවා නම් ඉතාම සරල, ඉතාම තේටි වේලාවක, ඉතාම කුඩා කුසලයක් කළතත් අපේ సంతානේ බහලවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙයාට කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකත් අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න කියන එක අපට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍ය ගත වෙලා, එක්තැන් වෙලා, දස සීලේ සමාදන් වෙලා, එහෙම නැත්නම් පැවිදි වෙලා, එහෙම නැත්නම් දුතාංග ධාරී වෙලා, මේ විදිහේ සොහොම් පිටතේකට වෙලා, ගහක් මුලට වෙලා පමණක් වැඩ දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා නේතේනම් ඉහි බෞද්ධයන්ට එදිනෙදා සමාගයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාණෝ කටයුතු කර ගැනීමටයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසානේ අර මහා සාගර එක තැනින් ගැඳුනු වී නැත අඟණයෙන්, දියතෙන්, ප්‍රේණෙන්, ගමයෙන් මෙහෙම ගිහිල්ලා ගියලා මහා මේරු පර්වත සමීපේනෝ තුන් අසුවා දහක් යමුරයි. අද දවසක් පා මහා මේරු පර්වතයේ සියසින් දුටු විද්‍යාඥයෙක් නැහැ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිඥාලාභී ලොත් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයේ තයාගන්න බැරි නිසා මනගන්න බැරිවදී. එසේ නමුත් 84,000ක් වදුන් තරම් ජමුරැති මහා සාගරයට බැසගන්නේ අඟලෙන් පටන්ගෙන. ඒ වාගේ කිසරණයෙන් පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධියේ පසේ බෝධිය ලෝතුරා සම්බෝධිය දක්වාම ජමුරට ගමන් කරයි. ඒ ගම්මීර ධර්මයේ සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ පදාරන්නට උන කරන්නේ. අපි ගමනක් යද්දී මල් ගහක් ගතියි. බොහෝම ලස්සන මල් පිපලා තියෙනවා. ඒ ලස්සන මල් පිපලා තියෙනකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තැනැත්තා හිතන අර ලස්සන මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මා දිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාම සම්මා සංකල්පනා නෙමෙයි. ඒ වගේ එතනැත්තාගේ තෝට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි වය පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එහෙම නැත්නම් යෝනිසෝ මනසකාරය එමත් නැත්නම් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්කානක පාට හිතන්නේ සාදු සාදු මේ මල තුන් ලෝක අග්‍රගන්නේ වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ගාත අතදිච්චනේ නැ මල් නෙළුවේ නැ ගාවට දින තමන්ගේ චිත බුදු ගුණයක් ආවර්ජනා කරගෙන ඒ පූජා මේවා කියලා සිතින් ආවර්ජනා කරනවා. එනේ මාර්ය ස්තේ කුමාර අපි මාර්ග යන කොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එහෙම නැත්නම් යන්තම් වල සාදසලා තරම් වල බොහොම ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. ඒ හරි ලස්සනයි නේ කියලා හිතුවත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ තුන් ලෝකේටම ආලෝකයේ දුන්න තිලෝකදීප සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. එනිම ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ වගේ හැම විටම අපට ඇහැට දකින්න තියෙන, කනට ඇහෙන, ආග්‍රාණය කෙරෙන, රසවතින් දැනෙන, ස්පර්ශයෙන් දැනෙන, හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. විචුණු ආශ්‍රය ආරේම ප්‍රබෝධමත් උනාශේලාගේ මුණ දකින්නට ආරේම ප්‍රියම් කරයි ප්‍රසන්නයි කොයිලාවක දුක්නසු මුණක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා වික්ෂුණු ආශ්‍රය ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. පියවර නඟන්නේ, වචනයක් කතා කරන්නේ, සිටිනෙල්ලක් සිතන්නේ, යමක් දිහා බලන්නේ, යමක් දිහා අහන්නේ, යම් කිසියක් කරන්නේ වෙන කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ නැහැ. ඒක තීත්‍ය ගමනියෝ මග්ග. මේ නිවන් මාර්ග බොහොම ප්‍රීති මාර්ග ගමන. ඒ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. තියෙන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ. තියෙන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. තියෙන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. තියෙන පරිදේව හැඳින් පැලපීම් පව යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. තියෙන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ. මානසික දුම්නස පව යටපත් වෙනවා. රාමයක් නැහැ. තියෙන රාමයක් යටපත් වෙනවා. දේශයක් නැහැ. තියෙන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ. තියෙන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ. තියෙන මාන්නය යටපත් වෙනවා. දිට්ඨියක් වෛර දැකීමක් නැහැ. ඒවා යටපත් වෙනවා. ඉරිෂ්‍යාවක් නැහැ. සමේතම අනුන්ගේ සම්පත්තියට මෝදනය වෙනවා. මේ විදිහට පවතින පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ සම්ම වේලාවේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කණු පිළිපදිනවා කියන එක සරුවක් යනවා සපාදා වදාළ. ලෝකීන මිනිස්යන් එක්කාසු කළ සංසන්දනය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිරිසක් නැහැ කියන්න පුළුවන්. අනිත්‍යයට කොච්චරවත් ලෞකික සම්පත්තියෙන්ද පුළුවන්. ඒ ලෞකික සම්පත් වලින් ඒ අය විඳින්නා වූ මානසික තෘප්තිය සංක්ලේශයි. ඒ කියන්නේ කිලිති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික තෘප්තිය බොහොම නිර්ආනිසයි. බෞද්ධයන් නිතරම සලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීත ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට කිරිත් දේශනාවක් කරන වෙලාවේ නැත්තම් බෝධි පූජාවක් කරන වෙලාවේ ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා ධනවත් ප්‍රසාදයක්. කුසල සිත් පෙළියක් පහළ වෙනවා. රෝගියේ සිතේ පහළ වන කුසල චිත්ත පරම්පරාව තුළ පහළ වන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනැත්තාට තව ජීවත් වෙන්න කිනකොත් තියෙනවනම් මේ වර්තමානව රැස්කර ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ග කුසලයේ හේතුවෙන් ඕගේ පිනමත් වෙලා රෝගාබාධ ඇති වෙන්න හේතු අකුසල යටපත් වෙලා ඒක නැත්තා සූපන්ත ආවේතපත් වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තියෙන සිත ශාන්ති අසීමිතයි. එවාගින්ම බයටපත් වූ කෙනෙක් බයටපත් වූ තැනැත්තාට ධර්මානුශාසනාවක් කරන විට, පිළිත් දේශනාවක් කරන විට, බෝධි පූජාදියක් කරන විට, ආකින්සලයක් කරන විට ඕගේ සිතේ ප්‍රසාද මූලක කුසාචිත් පහළ වෙනවා. මේ කුසාචිතේ ඇති වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔහුගේ සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම ප්‍රාකට ගැනීමෙන් දුර වෙලා තුරන් වෙලා බොහෝම නිර්භීත වන ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ ඕනෑම අසහනකාරී කෙනෙකුට සහනශීලී බවක් ඇති කරගන්න ඒකාන මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවක් ඇති කරගන්න ඒකාන මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට 16 කටයුතු පුරුදු කර ගැනීම. ඒසා බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ යථායස දෙකේ නින්දා ප්‍රසංසා දෙකේ සැප දුක් දෙකේදී කම්පානවන සිතක් ඇති කරගන්ට නම් උදේ අවදෝතන් පටන් නින්ද යනතුරු මම අද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගෙන ඊට අනුව පිළිවෙත් කිරීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කොහොමද කටයුතු කරන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. උදේ පාන්දර අපි අවධානය වෙලාදීදී මේ අවදි වීම සමගම අපි ගන්නවා බුදු ගුණයක්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතින් කියාගෙන නමුතේ. මේ අවදි වෙනකොටම අපේ සිතේ පහළෝනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මුලින් සඳහන් කළානේ මේ සිතිසෝ ගාථාව නෙමෙයි නමස්කාර පාඨේ කවා සිහිපෙන වෙලාවේදී අපේ සිතේ පහළෝනේ සෝමනස්ස සාගත කුසල චිත් පරම්පරාව. ඒ කුසාසිත පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අවදි. ඊළඟට අපි යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි. දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි. සංඝ ගුණයක් හෝ ආවර්ජනා කරමි. මෛත්‍රී සිතක් හෝ ආවර්ජනා කරමි. එනක් යම් කිසි බුදු බණ පදයක් කන සිතර නගාගෙන ධක්මදිනවා. මුණ සෝදනවා, මුණ පිහදානවා, ඇඳුම් අඳ ගන්නවා. එම නැත්නම් වතු ස්නානය කරනවා. මනස්කම් කැම බීම ආදී සූදානම් කර ගන්නවා අනුභව කරනවා මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහ යහපත් දෙයක් සිත සිතා ඒ කනුරූපව කටයුතු කරන්න. යටත් පිළිසෙ මේ හිතන්න පුළුවන් බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්ත්ව සූපත් වේවා. බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් මට අන්නයටත් නිරෝගී සත ලැබේවා. බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් සීල සත්ව කායික මානසික සෝයන් සූපත් වේවා. ඕන තරම් දේවල් හිතන්න පුළුවන්. මේ හැම හිතිවිල්ලක් පාසාම පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුරූපව උතුම් ප්‍රතිපත්ති මාර්ගයේ කොයි. අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහළ කරගන්න වෙලාව ගැන. දැන් තමන්ගේ ජීවිතයේ ජීවත් වෙන දෙමව්පියන්ද සහෝදර සහෝදරියන්ද දූ දරුවන්ට සේවක සේවිකාදීන්ට අපි අවශ්‍යම සෑම දාමයක් වඩන්න ඕනේ. ඒ මෙත් වැඩීමේදී ගොඩක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න පින්නතුන් නැත්නම් ඒ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මිත් කරගෙන එකේ කෙනා වෙත මිත් සිට යවන්නට පුළුවන්. ඒ මිත් සිට යමීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියන එක පහත් බව, කසේ බුදු බව, ලෝකුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. එතකොට එදිනෙදා ජීවිතයේ තවස්සේ සැපය හා කායික මානසික සැපය, එවාගෙම ධ්‍යාන සුවය, සමාපත්‍ති සුවය, විපස්සනා සුවය, මාර්ගඵල සුවය, නිවන් සුවය සියල්ලම සම්බන්ධවයි සුවපත් වේවා කියන මේ උතුම් වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ සුවපත් වේවා කියන මේ වචනේ නිවැරදි. ඒ සම්බන්ධව යොදන ඥාණය සම්මාදිට්ඨියයි. ඒ සම්බන්ධව යොදන උත්සාහ විතර්කය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව යෙදෙන සීලය සම්මා සතියයි. ඒ සඳහා යෙදෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. ඉතින් මෙතන දැන් කියෝනේ නැහැ වැඩි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්නට ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් ත්‍රිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සතරේ සමාදම් වීමත් කුසල් සිතින් ඉඳීමක්නේ. අපි දැන් තිසරණ සමාදම් වෙනවා පමණක් නෙමෙයි. තිසරණේ අනුසති භාවනාවක් කරගන්න ඕනේ. උදේ හවස තිසරණ සමාදම් වෙනවා. පන්සල් සමාදම් වෙනවා. ඒක සමාදාන කුසලයයි. ඊළඟට ඒක අනුසති කරන්නට ඕනේ. එනම් උදේ පටන් නිදට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිත හිතයි. දන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් තිසරණේ හා ශික්ෂාපද හිතින් කියව කේවා දවසේ යනවා. දවසේ යන කටයුත්තක්ම කරනකොට මේ හිතින් කියවන. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ දැන් තියෙන අනුස්සතිය සීලය. සීල අනුස්සතියයි. ශරණ්‍ය ආවර්ජනා කිරීම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ අනුස්සතිය. ශික්ෂාපද ආවර්ජනා කිරීම සීල අනුස්සතිය. ඉතින් එයින් අපේ సంతාන තුළ අර සිටිමිල්ලක් සිටිමිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. එයින් අපට අපේ సంతාන තුළ අර සිත පිරිසුදු වෙන්නේ පිරිසුදු වෙන්නේ අපේ సంతානේ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. ඔකට කියන්නේ හෝදාන ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මා දිට්ඨිය තියෙන්නේ දස්සන ලක්ෂණය. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිරෝපණ ලක්ෂණය. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිඥාන ලක්ෂණේ. සම්මා කම්මන්තේ තියෙන්නේ සම්මා සමුත්ථාපන ලක්ෂණේ. සම්මා ආජීවයේ තියෙන්නේ වෝදාන ලක්ෂණේ. සම්මා වායාමයේ තියෙන්නේ සග්ගාන ලක්ෂණේ. සම්මා සතියේ තියෙන්නේ උපස්ථාන ලක්ෂණේ. සම්මා සමාධියේ තියෙන්නේ අවික්ෂේප ලක්ෂණේ. මේක තෝරලා බලන්න ඕනේ. සම්මා දිට්ඨි කියන එකේ කියවන්නේ දස්සන ලක්ෂණේ කියලා. දස්සන කියන්නේ දැකිය. දැන් වාහනයක් පදවල යෙදුණු උතුමා තම රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරේ ඉදිරියම යන්නේ ආලෝකයේනේ ලයිට් එනේ. ඒකෙන් තමයි පාර දකින්නේ. පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන්. ඒ වගේ අපේ ආගමික කටයුතු එම නැත්නම් අපේ දෛනික කටයුතු නිවැරදිව ඉරිතුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මාදිට්ඨිය නිසයි. නිසා හැම දෙයක් ගැනම නිවැරදි දැකීම ලැබෙන බැවින් සම්මා දිට්ඨිය තියෙන්නේ දස්සන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න එක නැගිට්ටවනවා. නැගිට්ටවනකොටම සමහර තමම නැගිටිනවානේ. තමාගේ ඔරලෝසුවේ සීනුව වැඩිමින් නැගිටිනවා. දැන් භික්ෂුන් වහන්සේලාට ගෙඩි හාන දැනෙනකොට නැගිටිනවා. සමහර කුකුලන්නකොට නැගිටිනවා. ඒ අනතනකදීම නැගිටීමක් ඇතිවෙන තියෙනවා. නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විචාර්කේවා සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංගන. ඒ කියන්නේ එකින් එකට අපේ කුසල සිතට නම්වන්නේ මේ සම්මා සංකල්පනාවයි. මෙහෙම කරන්න අන දෙන්න වගේ ස්වභාවයක්. ඒකට කියනවා අභිනිරෝපණ ලක්ෂණය. ඊළඟ සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිඥාන ලක්ෂණය. සම්මා පරිඥානෙ කියන්නේ පුද්ගලයන් එක්කාසු කරන. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ ශාලා පුරාම ඉන්නේ එක්තරා සමාජයකට පත් වෙනානේ සිටින්නේ. ඒ සමාජයකට පත් වෙන තමයි පරිග්‍රහණ. සමාජයක දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාලා ජනකාව නැසෙද. ඒ මොකද ඒ වචනේ තියෙන සම්මා පරිග්‍රහණ. කුජලයන් එක්කාසු කරමු. බලෝතුනා බුදුරජාණන් වහන්සේක ධර්ම දේශනාවලදී දසදහසක් සක්කන පිරිස එක්කාසු වෙනවනේ. ඒ සම්මා පරිග්‍රහණ. සම්මා වාචාවෙන් කියන්නේ කුජලයන් එක්කාසු කරන හිත එක්කාසු කරනවා, අදහස් එක්කාසු කරනවා, චිතිවිලි සමාධි බවට පමුණුවනවා. ඒක සම්මා වාචාවේ තියෙන පරිග්‍රහණක්. බොරුවක් නැති, හේනමක් නැති, නපුරු වචනයක් නැති, කිස් වචනයක් නැති යහපත් වචන වල ශක්තිය එකයි. සම්මා සම්මන්තියේ තියෙන සම්මා සමුත්ථාපන ලක්ෂණි. දැන් අපි නමස්කාර කරන් ඉස්සෙල දෝත් නගා ගන්නවනේ. ඉස්සෙල දෝත තිබුණේ පාතේ ලාගෙන. දෝත නැංගිවේ අන්න සම්මා සම්මන්තයි. සම්මා සම්මන්තෙන් අපේ දෝත නැංගි සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිටවන්නේ සම්මා සම්මන්තයෙමයි. ඊළඟ සම්මා ආදීවෙන් කෙරෙන බෝධාන ලක්ෂණි. බෝධාන කියන්නේ පිරිසිදු බව. අපි හැම වෙලාවෙම පිරිසිදු බව සොයනවා සම්මා ආජීවය නිසා. කැපකප සොයනවා. මේක සුදුසුයි මේක නසුදුසුයි කියලා සොයනවා. මේක වරදයි මේක නිවැරදයි කියලා සොයනවා. ඒ නිසා අපි නිතරම පිරිසිදු බවකටපත් වෙන්නේ සම්මා ආජීවයෙන් බැවින් ඒකට කියනවා බෝධාන ලක්ෂණී කියලා. මේවා තේරුම් ගන්න ලකින. සම්මා වායාමී කියන්නේ පග්ගාන ලක්ෂණී. කෙනෙක් පසුබට වෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරවනවානේ. ඒ වගේ මේ වීර්යයෙන් කරන්නේ පසුබට වෙන්න යන සිත් නැවත නැවත නඟා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමයේ තියෙන පග්ගාන ලක්ෂණයයි. සවාතැබීම ෘකුදීම. ඊළඟ සම්මා සතියේ තියෙන උපස්ථාන ලක්ෂණයයි. එන්න නැදෙනවා. බුදු ගුණ, දාම් ගුණ, සංඝ ගුණ පෙන්වන්නේ, උසල් කරන්න පෙන්වන්නේ, වටා දෙන්නේ. එළඹ සිටින්නේ මේ සම්මා සතියයි. හරියට දොරටුපාලයක වාග්. සම්මා සමාධියෙන් කියන්නේ අවික්කේප ලක්ෂණ. ඒ කියන්නේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ. එක්කාත්මිකතාවයක්, එකඟත්වයක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේ පින මාර්ගාංග තුලින් අපේ ජීවිතයට විශාල අර්ථයක් සැලසෙනවා. ඒ අපට ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම බොහොම ප්‍රීති ගමනීය, ප්‍රීති ගමන. මේක නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි සලක බලමු මහා පින්කම් පෙළ සිද්ධ වුණ මේ ඇසලපුර පසළොස්වක් පොහොව දවසේ. මේ ඇසලපුර පසළොස්වක් පොහොව දවසේදී බුදුගුණ අපි ආවර්ජනා කළා. පොහොය අටසිල් දසසිල් ආදී සමාදන්ව රකිද. ධර්ම ශ්‍රවණය කරන බෝධි පූජාදී පවත් කරනවා. අනේක විද ආගමික පින්කම් වල යෙදෙනවා. ඒ හැම වෙලාවම අපේ సంతානේ පවතින්නේ මෙන්න මේකෙන මාර්ගාංග වැඩෙන කුසල චිත්‍රීති පරම්පරාවන්. එනිසා ලෝතුනා බුදුසසුනේ බුදුහාරතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියේ බුද ශාසනයේ පිළිවෙත්ම අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨානයේ තුලින් අද මේ ඇසළ පොය දවස අපට උදා වුණේ ලෝතුරා සරුවක්යන් වහන්සේ දසදහසක් ලෝකදාස ඒකාලෝක කරමින් දේශනා කළේ. ඒ අනුත්තර සද්ධාර්ම දේශනාවෙන් අවුරුදු 2586කට පස්සේ තමයි අද මේ ඇසළ පොය අපට උදාපත් වුණේ. මේ වාගේ ඇසළ පොයවල් 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දිනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා. මේ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි, පැයක් පාසා, විනාඩියක් තත්පරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ලෞකික ලෝකෝත්තර සීල අභිමතාර්ථය මුදුන් පමුණවා ගැනීමට උපනිශ්‍රේ වෙන්නේ මේ අති ශ්‍රේෂ්ඨ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය, බලය, ධෛර්යය, වීර්යය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ඥානය, ඡන්දේ, චිත්තේ, වීර්යය, විමර්ශාවද තව තවත් ලැබේවා, වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. අද මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දවස පුරපස සඳහන්මින් පින්වත් සෑම දෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් මෙලව ආරෝග්‍ය සම්පත් ලබා සාම්ප්‍රදායික ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන් පමුණවාගෙන දෙලව ජයගෙන සපිරිවැරින් පැතුම් බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමු.